ගරු දිලිත් ජයවීර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමියනි, පළමුව අද මේ සංචාරක කර්මාන්තය ගැන සාකච්ඡා වෙන නිසා පළමුව කියන්නට මම 2025 මැයි 30 වෙනිදා අපේ ගරු අමාත්‍යතුමාට ඉදිරිපත් කරා මේ ප්‍රශ්න කීපයක්. අදටත් ඒවට උත්තර නැහැ. ඒක මම නැවත මතක් කරන්නට ඕන. මොකද මේ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් එහෙන් මෙහෙන් මේ අපේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කතා කරනවා. මම බොහොම කඩගාටු වෙනවා. මේ විෂය ඉතාම පුළුල් විෂයක්. ඒ වගේම ඉතාම තරගකාරී ගෝලීය තරගකාරී ශේෂ්ත්‍රයක්. ඉතින් මේක මතු පිටින් අල්ලගෙන කතා කරනවා. නමුත් ව්‍යුහාත්මක වෙනස්කම් සිද්ධ වෙන්නට ඕන ඒ දේවල් කිසිම දෙයක් අද සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් සිද්ධ වෙන්නේ නැහැ. මම අහපු ප්‍රශ්න අතරේ එක ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අපේ මේ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් අපේ අමාත්‍යතුමා තමයි විදේශ කටයුතු ඇමතිතුමා. ඉතින් එතුමාට කිසිම මං හිතන්නේ වෙලාවක්වත් නැහැ නිසි උපායමාර්ගික වැඩපිළිවෙලක් ගැන හිතන්නවත්. ඉතින් ඒක ගැන කතා කරමින් ගරු මුලාසුරාණ්ඩු මන්ත්‍රීතුමියනි, දැන් ජනාධිපතිතුමා බලයට පත් වෙලා වසරක් සම්පූර්ණ වුණා. මේ වසරක් සම්පූර්ණ වෙලා මට හිතා ගන්නත් බෑ කිසිම නිකන් උත්සවයක් මුකුත් නැහැ. ඒක බලනකොට ඇයි ඒක එහෙම වුණේ කියලා හොඳට හොයලා බැලුවොත් මේ ගත වූ අවුරුද්ද තුල ලංකාවේ මිනිස්සු, දැන් මට කියන්න එපා මේ මම තමයි මහන්සි වුණේ මේ ආණ්ඩුව ගෙන්න කියලා කියන්න එපා. ඒ මහන්සි වෙච්ච මිනිස්සු, විශේෂයෙන්ම ලංකාවේ දුප්පත් මිනිස්සු, නිර්ධන පාන්තිකයින් විප්ලවීය තීරණයක් කරන් තමයි මේ වගේ අයට ආණ්ඩුවක් දුන්නේ මන්ත්‍රීතුමියනි. එතකොට දෙනකොට අන්න ඒ බලාපොරොත්තුවට සාපේක්ෂවයි අපි මේ කතා කරන්නේ. දැන් අපි ආර්ථික ප්‍රගතියක් ගැන කතා කරා. එම්මෙන් සදහන් වෙනවා. දැන් මේ ආර්ථික ප්‍රගතිය මම මේ නොම්බර වලට යන්නේ නැහැ. මේ නොම්බර වැඩකුත් නැහැ. මොකද ඒ නොම්බර හරියට විග්‍රහ කරොත් ඇත්තනම ඒකේ තියෙන්නේ ලොකු හිස් බවක්. හැබැයි මේ දුප්පත් මිනිහා දැන් අපි ගමෙන් ගමට යනවා. මමත් දැන් ලංකාව පුරා යනවා. දුප්පත් මිනිස්සයා තවත් දුප්පත් වෙලා. ඒ මනුස්සයාට බදු ගහලා, බදු පිට බදු ගහලා, දැන් ජනාධිපතිතුමා ආඩම්බරෙන් කතා කරන ඉලක්කය ඉක්මවා ගියපු ආදායම අරන් තියෙන්නේ බදු ගහලා. ඉතින් දැන් ආර්ථික ප්‍රගතියක් මේ අවුරුද්දේ කොහෙද ලබාගෙන තියෙන්නේ? ඒ ආර්ථික ප්‍රගතිය ලබා ගන්න මොනවද කරපු දේවල්? කිසිම දෙයක් ඇත්තම කිව්වොත් මේක මම මේ කුහකාර්තෙන් කියනව නෙමෙයි, කිසිම උපායමාර්ගික වැඩපිළිවෙලක්, නිශ්චිත වැඩපිළිවෙලක් කරලා නැහැ. ඒ වගේම දැන්ද අපේ සමාජීය පැත්තෙන් ගත්තොත් අද සමාජය ඉතාම දැඩි පීඩනයකින් ඉන්නේ. ඒ ආර්ථික පීඩනයට අමතරව මේ සමාජ පීඩනය එන්නට හේතුව තමයි අද ජනතාව දකිනවා විශේෂයෙන්ම මේ මර්ධනකාරී රජයේ ප්‍රවේශය තුළ පීඩනයෙන් මේ ජනතාව හෙම්බත් වෙලා බලාගෙන ඉන්නවා. මොකද්ද මේ කරන්නේ? දැන් මේ ව්‍යවස්ථාපිත මේ බලය භාවිතා කිරීම, ඒ කියන්නේ නිකන් තියෙන ආයතන පාවිච්චි කළලා, විශේෂයෙන්ම කීර්තිමත් අධිකරණ පද්ධතියක් තිබුණු මේ රටේ එය භාවිතා කරනවා. දැන් ඔබට පේනවා මේ අද විනිසුරුවරුන් මාරු කරනවා. ඊළඟට ඒ පොලිසියේ ඉන්න නිලධාරීන් එහෙට දානවා, මෙහෙට දානවා. දැන් මේ කුඩු කන්ටේනර් හුටපටය ගත්තොත්, දැන් මේ කුඩු කන්ටේනර් එක ගැන කතා කරනකොට මේ ආණ්ඩුවට අමතකනවා තමන් ආණ්ඩුවේ ඉන්නේ කියලා. මේක උත්කර්ෂවත්ව සමරන්න හදනවා. හැබැයි මොකද්ද වෙලා තියෙන්නේ? වෙනදාටත් වැඩියේ සමාජයේ කුඩු. මේ සමාජ යථාර්ථයට පිටින් ගිහිල්ලා ලස්සන වචන වලින් කතා කරලා මං හිතන්නේ ඒක සාධාරණ නෑ. මේ අහිංසක මිනිස්සු මේ ආණ්ඩුව කෙරෙහි තැබූ බලාපොරොත්තුව. මං තැබූ බලාපොරොත්තුව නෙමෙයි, මං බලාපොරොත්තුවක් තැබුවේ නෑ. නමුත් මේ ගැන බලාපොරොත්තුවක් තබපු මිනිස්සුන් ගැන හිතන්නට ඕන. ඊළඟට මේ සංස්කෘතික විනාශය. දැන් බලන්න මුලාසුරාරූඪ මන්ත්‍රීතුමියනි, අද අපේ රටේ මේ දිගින් දිගටම සිද්ධ වෙන සංස්කෘතික විනාශය, ඒ විනාශය කෙතරම් දුරට බලවත්ව තියෙනවද කියනවා නම් මේ පනතක් සංශෝධනයක් ගේනවා අපේ අපරාධ නීති දණ්ඩ නීති සංග්‍රහයට. මේ දණ්ඩ නීති සංග්‍රහයේ මේ දරුවන් සම්බන්ධයෙන් අපි දීර්ඝ කාලයක් තිස්සේ මේ සමාජයේ දෙමාපියන් මේ ධාරක ස්නේහය මත ගොඩනැගුණු සමාජය, දෙමාපියන් දරුවන්ට තරවටු කරන්නේ, ගුරුවරුන් දරුවන්ට තරවටු කරන්නේ, ඒ විනය පවත්වාගෙන යන්න උත්සාහ කරන්නේ මේ අපේ සભ્યත්වය මත ඉඳගෙන. කවදාකවත් අපිත් ගුටි කාලා දඬුවම් ලැබලා නිවැරදි වෙච්ච නිදහස් අධ්‍යාපනයේ දරුවෝ, මේක හරියට මහා විනාශයක් වගේ අර මන්ත්‍රීතුමා, ප්‍රසාද් මන්ත්‍රීතුමා කිව්වා වගේ කොහෙන්වත් ගෙනාපු මේ NGO නඩේකින් ගෙනාපු මොකක් හරි ගෙනල්ලා පනතක් Tamanට තුනෙන් දෙක තිනවා කියලා පනතක් ගෙනල්ලා දැන් මේ ගුරුවරුන් ගුරුවරියන් අපේ අම්මල තාත්තල වගේ මේගොල්ල අපරාධකාරයෝද? මේගොල්ල අපරාධකාරයෝද? මේ අපරාධ නීති ගේන්නේ ඉස්කෝලයක් කරගෙන යන්න පුළුවන්ද? ළමයෙක් විනයගරුකව හසුරවන්නට පුළුවන් වෙයිද? මං එක උදාහරණයක් විතරක් ගන්නම්. මුලාසරාරුවට මන්ත්‍රීතුමියනි, මේ විනාශයේ තරම පෙන්වන්නට පමණක් මේ සංශෝධනයට ඉදිරිපත් කරපු පනත් කෙටුම්පතේ තිබෙනවා නිදර්ශනයක්. ගුරුවරයෙකු හෝ විදුහල්පතිවරයෙකු වන ඒ විසින් බී නැමැති ළමයෙකු තවත් ළමයෙකුගේ දෙයක් සොරකම් කර ඇති ලෙස විශ්වාස කර බී පාසල් රැස්වීම වේදිකාවට කැඳවා පාසල් ශිෂ්‍ය සමූහය ඉදිරිපිට දී බී සොරකු ලෙස ප්‍රකාශ කරමින් බීට අවමන් කරයි. ඒ විසින් ශාරීරික දඬුවම් කිරීමේ වරද සිදු කර ඇත. ශාරීරික වරද කිරීමේ දඬුවම් කර ඇත. දැන් මෙහෙම සමාජයක්ද අපේ තියෙන්නේ? ඒ කියන්නේ එහෙම සමාජයක් දැන් ඔබ රජය විසින් ඇති කරලද? මේ ආණ්ඩුවෙන් ඇති කරලා තියෙන්නේ ඒ වගේ එකක්ද? දැන් කොහොමද? මම දැක්ක අයියේ සමාජ මාධ්‍යවල ගුරුවරුන් දාලා තියෙනවා දැන් ඉල්ලා අස් වෙන කාලේ ඇවිල්ලා. මොකද හේතුව? මේගොල්ලා උසාවි ගිරිල්ලා හිරේ දාන්න පුළුවන්. දැන් ළමයෙක්ගේ ඇඳුම පැළඳුම ගැන කතා කරොත්, කොණ්ඩය ගැන කතා කරොත් මේ පනත අනුව හිරේ. ඉතින් මෙන්න මේ විනාශය අද ප්‍රබල විදිහට අපි අපේ මේ සભ્યත්වයේ තුල තිබෙන අපේ ආගමික බලපෑම ඒ විශ්වාසයන්ට එරෙහිව කටයුතු කරමින් පිටින් ගෙනල්ලා ඔබවන්න හදනවා. බොහොම කනගාටුයි මුලාසුරාරුවේ මන්ත්‍රීතුමියනි, අපි ඔක්කොම මේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගත්ත අය. ඔබතුමියත් ඇතුළු අපි ඔක්කොම මෙතෙන්ට ආවේ මේ රටේ අහිංසක මිනිස්සු අලලුණු ගෙඩියට ගෙවපු බදු වලින් ඉගෙනගෙන. අපිට මිලියන් ගණනක් ආයෝජනය කරලා තියෙනවා ඒ බදු මුදලින් අපි මෙතෙන්ට ගේන්න. අපිට සහනුකම්පාවක් නැද්ද මේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ?
ගරු මන්ත්‍රීතුමා, තව විනාඩි දෙකක් කාලයක් තිබෙන්නේ.
කොමුණත් මුලාසුරාට මන්ත්‍රීතුමියනි, මට කියන්න තියෙන වැදගත්ම කාරණය තමයි අද මේ ආණ්ඩුවට මට කියන්නට තියෙන්නේ, හොඳට කල්පනා කරලා බලන්න, හෘද සාක්ෂියට එකඟව කල්පනා කරලා බලන්නට ඔබගේ ආණ්ඩු ඔබටයිද කියලා. ඔබ මේ කරන දේවල් ගැන පොඩ්ඩක් වාඩි වෙලා කල්පනා කරන්න. මේ ඔබ අද කරන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක්ද කියලා. දේශීයව මේ රටේ නිර්ධන පන්තිය බලාපොරොත්තුවක් තිබුණු ඔබ ඉෂ්ට කරන්නේ ඒ නිර්ධනයාගේ අපේක්ෂාවද, ඒ දුප්පත් මිනිහාගේ අපේක්ෂාවද? කල්පනා කරලා බලන්න. ඒක එකක්. දෙවනුව, අර ගෝලීය වශයෙන්, භූදේශපාලනික වශයෙන් ඔබ කාගේ කොන්ත්‍රාත්තුවද කරන්නේ? මම කඩගාටු වෙනවා ගරු ජනාධිපතිතුමා අයියේ කරපු කතාව 80 වන ඒ සැසිවාරයේදී. ඒ කතාවේ අන්තර්ගතය අරගෙන බලන්න. ඒ අන්තර්ගතය තුල කොහෙද තියෙන්නේ අපේ මේ ශ්‍රේෂ්ඨ සભ્યත්වයක බිහිවුණු රටේ ඒ පෞරුෂය ගැන, අපිට යන්නට පුළුවන් ගමනක තියෙන ඒ විභවතාවය ගැන කොහෙද තියෙන්නේ? අපි බොහොම ලාමක විදියට මේගොල්ලගේ ඉස්සරහා ගිහිල්ලා දෙකට නැවිලා කතා කරනවා. ඒ කතාවේ අන්තර්ගතය ගැන බලන්න. ඒ නිසා මම ආරාධනා කර සිටිනවා අපේ ආණ්ඩුවට, මේ ආණ්ඩුවට කල්පනා කරලා බලන්න. මෙවැනි අතකොළුවක් වුණු ආණ්ඩුවක් ඉතිහාසෙවත් බිහි වෙලා නැහැ. ඔවුනුත් දන්නේ නැහැ ඔවුන් කවුරුන් වෙනුවෙන්ද වැඩ කරන්නේ කියලා. අපේ ආර්ථිකය ගොඩනගනවා යයි කිව්වට අපි ගොඩනගන්නේ අපේ ආර්ථිකය නෙමෙයි, අපි පිටරට ආර්ථිකයන් ගොඩනගන්නට මේ රටේ දුප්පත් මිනිහාගේ අන්තිම සතෙත් හූරාගෙන කාලා වෙලාවට පොලිය ගෙව්ව පලියට මේ රට ගොඩ යන්නේ නැහැ. මේ රටේ අහිංසක මිනිස්සු බලාපොරොත්තු වුණු යම් අපේක්ෂාවක් තිබුණා නම් ඒක ඉෂ්ට කරන්නට ඕන නම් Tamanට තිබෙන්නට ඕන. Taman ගිරණ මේ ආණ්ඩුව ගැන ගරු මන්ත්‍රීතුමිනේ මට විරාඩියක් දෙන්න. මෙන්න මේ ස්වයං ඒ පාපෝච්චාරණය කරන්න මොහොතක් ඔබ ගන්න. ඔබ මේ රටේ මිනිසුන්ගේ ධනයෙන් බදු මුදලින් මෙතෙන්ට ආපු නිදහස් අධ්‍යාපනයක ඉගෙනගෙන ආපු මිනිස්සු නම් තමන්ට හදවතක් තියෙනවනම් සහකම්පනයක් තියෙනවනම් කල්පනා කරලා බලන්න ඔබ මේ දැන් කරගෙන යන වැඩේ හරිද කියලා. එපමණයි මන්ත්‍රීතුමියනි මට කියන්න තියෙන්නේ.